You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
සුපුරුදු ලෙසින් අපි හැමනම් සූදානම් මේ දෙසැම්බර් මාසයේ අවසාන සඳුදා මේ වසර පුරාම අපි ඔබට සමීප කරපු සතියේ දේශපාලනික පුවත් විග්‍රහය මෙවරත් මේ වසරේ අවසාන දේශපාලනික පුවත් විග්‍රහය විදිහට ඔබට අරගෙන එන්නට 2018 වසර පුරාම සති 52ක් සඳුදා දින 52ක් අපි මේ වෙනකොට මේ දේශපාලනික පුවත් විග්‍රහය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද 53 වෙනි සතිය විදිහට 2018 වසරේ අවසාන වැඩසටහන විදිහට දැන් අපි මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳ සමාලෝචනය කෙරෙනට සූදානම්. සති 52ක් පුරාවටම මේ කර්තව්‍ය සඳහා අපිත් එක්ක රැඳිලා හිටියේ ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙන හැම සවුන්දම අපිට කතා බහ කරන මේ සමාලෝචනය ගෙනේන මාධ්‍යවේදී මනෝජ් ජුටතියාවල මහතා. මනෝජ්, අපට ආයුබෝවන් කියමින් අපි පිළිගන්නවා මේ වසරේ අවසාන වැඩසටහනට. ඇත්තටම දැන් අපි සති 52ක් පුරාම විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලනික වෙනස්කම් පිළිබඳව කතා බහ කළා. ඉතින් මේ සතිය වෙනකොටත් අවසාන සතිය කියලා කිසි වෙනසක් නැහැ. පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකේය දේශපාලනය තුළ සිදුවුණු ඒ විවිධ හැලහැප්පීම් වල අතුරු ප්‍රතිඵල විදිහට හැන කතාන්තර කිහිපයක් ගොනු වෙනවා අද සාකච්ඡාවටත්. විශේෂයෙන්ම දැන් අපි දැක්කා පසුගිය සතිය පුරාවම අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම පිළිබඳව තමයි විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණේ. දැන් දේශපාලනික වියුල මේ තත්වයෙන් පස්සේ සමතයකට පත් වෙයි කියලා අපි කල්පනා කළත් එය 100%ක් මෙසේ නොවන වගක් තමයි අපිට පෙනියන්නේ. විශේෂයෙන්ම මේ අමාත්‍ය තනතුරු නොලැබීම සම්බන්ධව මේ වෙනකොට ආණ්ඩු පක්ෂය තුලින්ම මතුවන යම් යම් කතාබහ සහ ප්‍රකාශ පිළිබඳව සලකා බලද්දී මං කැමති මනෝජ් ගිය සතියේදී සම්බන්ධව තිබුණු විශේෂිත අවධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශ පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමු කරමින් අද සාකච්ඡාව ආරම්භ කරන්න.
පරණ ආණ්ඩුවම අලුතෙන් දිවුරුම් දීලා වැඩ කටයුතු කරගෙන යන්න උත්සාහ කළත් ඔවුන්ට අනුව තමන්ගේ ප්‍රදේශවල ජනතාවට වැඩ කරන්න වගකීමක් නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ යම් ආකාරයකින් ඉල්ලීම් දුක්ගැනවිලි එක්ක තමයි මේකට අපිට යම් ප්‍රවේශයක් තියන්න වෙන්නේ. විශේෂයෙන් පාලිත රංග බණ්ඩාර හිටපු රාජ්‍ය ඇමතිවරයා, රාධකෘෂ්ණන් හිටපු රාජ්‍ය ඇමතිවරයා, ලක්ෂ්මන් විජේමාන්න කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා, ඒත් එක්කම ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පැමිණුණු රත්නපුර දිස්ත්‍රික්කයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා, හෙක්ට අපුවාමි, මේ වගේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් එක්ක තමයි මේ කතාව දිගහැරෙන්නේ. දැනට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍යවරුන් 30 දෙනෙක් පමණයි කැබිනට් එකට පත් කරගන්න පුළුවන්. ඊට අදාළ දිවුරුම් බීම් අවසානයි. ඊට අමතරව පසුගිය කාල සීමාවේ නොතිබුණු කැබිනට් නොවන අමාත්‍යවරු 3 දෙනෙකුත් මේ වෙනකොට පත් කරලා ඉවරයි. නමුත් පාලිත රංග බණ්ඩාර හිටපු රාජ්‍ය ඇමතිවරයා ඉල්ලනෝ ඇමති කමක්. රංග බණ්ඩාර මන්ත්‍රීවරයා පෙරේද දවස වෙද්දී හැරවුම් ලක්ෂයේ එළියේ හැරිච්ච කට්ටිය ඇතුලේ වගේ ප්‍රකාශ සිද්ධ කරමින් හිටියා. දැන් ඊයේ දවස වෙනකොට ඔහු නැවතත් සූදානම් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් වැඩ කරන්න, ඒත් එක්කම ඔහුට ඇමති ධූරයක් ලබා දෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙන බව ඊයේ දවසේ සඳහන් කළා. කොහොමුණත් ඒ විශ්වාසය ඔහුට තිබුණා. කැබිනට් මණ්ඩලයට මන්ත්‍රීවරු නම් කරද්දී ඔහුගේ නමත් ඒ අතර තිබුණත් යම් හේතුවක් නිසා ඒ නම කැපිලා ඉවත් වුණා කියන කතන්දරේ තියෙද්දි ආයෙත් කැබිනට් අමාත්‍යතුර පත් වුණා නම් Tamanට කැබිනට් අමාත්‍යතුරයක් ලැබෙයි කියන විශ්වාසය රංග බණ්ඩාර මන්ත්‍රීවරයා සතු තියෙද්දිම තමයි ඔහු මේ ප්‍රකාශ සිද්ධ කරන්නේ. නමුත් දැන් ඊයේ දවස වෙනකොට ආයෙමත් ඒ තත්ත්වය යථාර්ථයට පත් වෙලා තියෙනවා. ඔහු යම් විශ්වාසයකින් ඉන්නවා ඔහුට අමාත්‍යතුරයක් ලැබෙයි කියලා. හැබැයි මේ 30ට වඩා කැබිනට් තුර ලැබෙයි කියන විශ්වාසය කොයි මොහොතේ හරි තිබුණා නම් ඒ හැම මොහොතකම රංග බණ්ඩාර මන්ත්‍රීවරයාට කැමති ධූරයක් ලැබෙයි කියන විශ්වාසය තිබුණා. මම ආයෙත් කියනවා ඒ අතර තමයි අර ප්‍රකාශයන් ඔහුට නොලැබේවි කියන අදහසින් ප්‍රකාශ සිද්ධ කරන්නේ. ඒත් එක්කම ලක්ෂ්මන් විජේමාන්න කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා, ඔහු නිහඬව ඉන්න මන්ත්‍රීවරේ, සාමාන්‍ය මාධ්‍යකදීවත් අදහස් දැක්වීමකදීවත් ඔහු එතරම් කතාබහ කරන කෙනෙක් නෙමෙයි. කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරේ, පක්ෂය මාරු නොකරපු කෙනෙක්. ඔහුත් කියන්නේ පණින් නැතුව හිටපු අය ගැන එතරම් සැලකිල්ලක් නැහැ. පක්ෂය අපි ගැන හිතන්නේ, පක්ෂයට ප්‍රශ්න ආපු වෙලාවේ, නායකත්වයට ප්‍රශ්න ආපු වෙලාවේ අපි නොසැලී හිටියා. මේ වෙලාවේ ජීවිතයෙන් හරි තීන්දුවක් ගන්න කැපවෙන්න තමන් මේ වෙලාවේ සූදානම් තමන්ට වගකීමක් නැතුවරොත් කියලා ලක්ෂ්මණ විජයමාන මන්ත්‍රීවරයා කියන ඕව. හැබැයි ඉතිහාසයේම මේ වගේ තදබල විදියට ප්‍රකාශයක් කළ තරතුරු සම්බන්ධයෙන් හඬක් නැවකු පළවෙනි අවස්ථාව තමයි මේක. ඊට කලින් ඔහු එවැනි ප්‍රකාශන වලට කියන්නේ එතකම බණ්ඩාරවෙල චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා, රත්නපුර දිස්ත්‍රික්කයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා, චෙට්ට අප්පුහමි මන්ත්‍රීවරයා, මේ සියලු දෙනාම තමන්ට වගකීම් නොලැබීම සම්බන්ධයෙන් යම් පසුතැවිල්ලක ඉන්නවා. අපි දැක්කා විජයපාල හෙට්ටිය ආරච්චි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා එවැනි අදහසක් පළ කරනවා. ඒත් එක්කම ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයත් එක්ක වනෝ ගණේෂන් නැමතිවරයත් එක්ක හිටපු වී රාධකෘෂ්ණන් හිටපු රාජ්‍ය මැතිවරයා ඔහුත් දැන් මේ වෙලාවේ යම් පසුතැවිල්ලක ඉන්නවා. තමන්ට තමන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. නමුත් පක්ෂයත් එක්ක කතා කරාට පස්සේ යම් රාජ්‍ය ඇමති ධූරයක් ලබා දීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් තමන් එතන වැඩ කරන තැනට වුණත් හිත හදාගෙන තමයි ඉන්නේ. නමුත් තමන්ගේ පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙකුට අරවින්ද මන්ත්‍රීවරයාට නියෝජ්‍ය ඇමතිකමක් දෙන්න සූදානම් කියලා කිව්වා. ඒක ලැබෙන්නේ නැහැ වගේ අදහසක් තියෙනවා කියලා පොඩි පසුතැවිල්ලක ඉන්න බවක් තියෙනවා. ඒ අතරේ තමයි ඊයේ දවසේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා රත්නපුරයේදී මාධ්‍ය හමුවකදී කිව්වේ තමන්ගේ පක්ෂයේ අලුතෙන් පත්වෙච්ච ඇමතිවරු දුරකථන ඇමතුමකටත් පිළිතුරු නොදෙන තත්වයට ආයිමත් පත් වෙලා තියෙනවා. පහුගිය කාලේ තමන් තමයි මුදලට විකිණෙන්නේ නැතුව හිටියේ. තමන් මුදලට විකිණෙන්නේ නැතුව හිටපගේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් අලුත් ඇමතිවරු පත් වෙලා ඉන්නේ. නමුත් ඔවුන් තමන්ව ගණන් ගන්නේ නැති තත්වයෙන් තමයි වැඩ කරගෙන යන්නේ. එහෙම නොවුනොත් ඒ ඇමති ධූර ඔවුන්ට අහිමි කරන තත්වයට වැඩ කරන්නත් තමන් ඇතුළු කණ්ඩායම සූදානම්. එවැනි අයගේ වැයශී විෂ ඉදිරි අයවැයේදී පරාජයට පත් කරන්නත් තමන් ඇතුළු කණ්ඩායමක් පසුපෙර මන්ත්‍රීවරු කණ්ඩායමක් සූදානම් ඉන්නවා. 7 දෙනෙක් විතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ස්වාධීන වීමේ සූදානමක ඉන්නවා කියන තමයි අවසාන වශයෙන් ඊයේ දිනේ ওই පසුපෙර මන්ත්‍රී කණ්ඩායමේ හඬ නගන මන්ත්‍රීවරුන් අතර ඉන්න රත්නපුර දිස්ත්‍රික්කයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයාත් සඳහන් කළේ.
අපේ පාක්ෂිකයන් කැපකිරීම කරලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආණ්ඩුව බිහි කරන්න අපි කටයුතු කළා තියෙනවා. නමුත් මේ පහුගිය දින කීපය ගත්තම සමහර අමාත්‍යවරුන්ගේ හැසිරීම පිළිබඳ අපිට සෑහීමටපත් වෙන්න බෑ. ඒ නිසා අපි ගරු අග්‍රාමාත්‍යතුමාට ඉතා කඩිනමින් දැනුම් දෙනවා. මේ අමාත්‍යවරුන්ට සුරංගනා ලෝකවලින් බිමට බැහැලා රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් විදිහට මේ ආණ්ඩුව ඉදිරියට යා යුතුයි. එසේ නොවනවා නම් පසුබිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි මන්ත්‍රීවරු 7 දෙනෙක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා හමු වෙලා විශ්වාසීන මන්ත්‍රීවරු කණ්ඩායමක් විදියට ජනතා විරෝධී අමාත්‍යවරුන්ගේ වැයශීර්ෂයන්ට සහයෝගය නොදක්වන්න.
ඔව්, අලුත් මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට මේ වෙනකොට කටයුතු කරන හේෂා විතානගේ තමයි ඔය ආකාරයට හෙළිදරව් කිරීමක් කළේ. පසුපෙළ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් ස්වාධීන වෙන්නට සූදානමක් තියෙනවා කියලා මේවට කන් දුන්නේ නැත්නම් ඇත්තටම දැන් මේ තියෙන කතාන්තරත් එක්ක බැලුවහම යම්කිසි හෙළිදරව් වීමක් සිද්ධ වෙනවා මේ අදහස් ප්‍රකාශනය අතරතුරදී. ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඊතරම් පිළිගැනීමකට ලක් කරන්නේ නැහැ කියලා. දැන් බලන්න මේ පසුපෙළ තවත් මන්ත්‍රීවරයෙක් චමින්ද විජේසිරි කියන අදහස.
අපේ යෝජනාව ක්‍රියාත්මක වෙනකන් අපිට ස්වාධීන කටයුතු කිරීමේ වරදක් නැහැ කියලා මං හිතනවා. අපිට ඇමතිකම් ගන්න පෞගිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හතරේ වෙලාවේ අපිට යන්න තිබුණා. අමාත්‍යාංශවලට යනකොට ඇමතිවරු දොරවහනවා නම් හැංගෙනවා නම් අපිට වේදනාවක් තියෙනවා. අපි පාක්ෂිකය ආරක්ෂා කරගන්න පක්ෂයේ ඉදිරියට ගෙනන්න අපි ශක්තිමත් එකමුතුවක් එක්ක පාර්ලිමේන්තුවේ පසුපෙළේ කණ්ඩායමක් ඉදිරියට යන්න සූදානමක අපි ඉන්නවා.
ඔව්, එතකොට මේ කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී රාධකෘෂ්ණන් සඳහන් කළෙත් අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට දුන් පොරොන්දු තාම ඉෂ්ට කළේ නැහැ කියලා.
අපිට පොරොන්දු වුණා එක්සන් ජාතික පක්ෂයෙන් මට කැබිනට් ඇමතිකම අරවින්ද කුමාර්ට ඩිප්ටි මිනිස්ටර් එකක් දෙනවා කියලා. ඇමතිකම දෙනකොට මම ලංකාවේ හිටියේ නැහැ, මම රට ගිහිලා හිටියා. ආවට පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමා හම්බෙලා මට කිව්වා කැබිනට් ඇමතිවරු 30කට සීමා කරපු නිසා මට නොන් කැබිනට් එකක් ගන්න කියලා කිව්වා. ඉතින් මම ඒක විස්තර ටික බැලුවා. සතුටුදායක නැති නිසා මම අගමැතිතුමාට කිව්වා වතුරුකරේ ජනතාවට යම්කිසි දෙයක් වැඩ කරන්න යම්කිසි අමාත්‍යාංශයක් මට දෙනවා නම් ඒක මම බාර ගන්න කැමති කියලා. එතුමාට කිව්වා ජනතාවට වැඩ කරනවා කියලා මුකුත් නැති අමාත්‍යාංශයක් අරගෙන කරලත් වැඩක් නැහැ. ජාතික ලයිස්තෝ ආපු මන්ත්‍රීවරුන්ට අමාත්‍යකම් ගොඩක් දීලා ඒගොල්ලන්ට පාසකම් වැඩි කරලා දිනනවා. අපි ඡන්දෙන් ආපු මිනිස්සු. අයි අපිට එහෙම කරන්න කියලා තමයි අපිට හිතට පොඩයි දුකයි.
දැන් අමාත්‍ය තනතුරු ලබා දීලත් තාම මේ ප්‍රශ්නේ ඉවරක් නැති වගේ තමයි මේ කතාව වලින් හෙළිදවන්නේ. දැන් බලන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හෙළිදරව් කිරීමක් කරනවා. කෝප් කමිටුවේ විමර්ශන කටයුතු වලට සම්බන්ධ වෙලා හිටිය එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් යම් යම් උදව් පදව් කිරීම කරලා තියෙනවා. ඒවට හිලව් විදිහටත් මේ ඇමතිකම් ඉල්ලනවා. දැන් බලාගෙන ගියාම
ඇලෝසියස් වෙනුවෙන් කෝප් කමිටුවේ පෙනී හිටපු කල්ලියක් දැන් එහෙම මෙහෙම කෙඳිරි ගන්න පටන් අරගෙන තිනවා. තමන්ටත් ඇමතිකමක් ඕනේ, තමන්ටත් නියෝජ්‍ය ඇමතිකමක් ඕනේ කියලා. මේ ගොඩක් අය එක්සත් ජාතික පක්ෂ තුල ඉන්නත් සල්ලි ගත්ත අය. රයිල් වික්‍රමසිංහ මහත්තයා අර 19 සංශෝධනයේ ඇමතිරු 70 කියන වගන්තියට මුවා වෙලා එක එක සෙල්ලම් දාන්න උත්සාහ කරනවා. සර් වික්‍රමසිංහ මහත්තයාත් අපි කියන්නේ ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. 19 සංශෝධන අනුව කැබිනට් 30යි කැබිනට් නොවන 40යි. ඒකේ කැබිනට් නොවන ඇමතිලාට වෙන වෙන බලතල පවරන්න බෑ. මේක රටේ පරිපාලනයට ඉදිරියේදී බරපතල අවුල් සාගත තත්වයක් ඇති වෙන ඇමතිකම් බෙදා දීම.
දැන් තත්වය ඔය ආකාරයෙන් වාර්තා වෙන අතරතුරේදී තවත් තොරතුරු වාර්තා වෙනවා. මේ හා සම්බන්ධවම අමාත්‍ය දුර සංඛ්‍යාව කොහොමද වැඩි කරගන්නේ කියන කතාව එක පාර්ශ්වයකින් ඇහෙනවා. 19 සංශෝධනයට අනුව කැබිනට් අමාත්‍යවරු 30ක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 40ක් තමයි තිබිය යුත්තේ කියන කාරණාව පිළිබඳව අපි ගිය සතියේදීත් කතා බහ කළා. කොහොමද මේ ජාතික ආණ්ඩුවක් පිහිටවීම යටතේ මේ සංඛ්‍යාව වැඩි කරගන්නේ කියන කතාවත් මේ දවස්වල විවිධ ස්වරූපෙන් අපිට අහන්නට ලැබෙනවා. එවගේම 19 සංශෝධනයට අනුව මේ අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කර ගැනීම කොහොමද නීත්‍යානුකූලව සිදු කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් නීතිපතිගේත් අදහස් විමසන්න යනවායි කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අපි වැඩිදුර තොරතුරු කතා බහ කරමු මේ සම්බන්ධයෙන් තියෙන මනෝජ්.
ඔව්, එක්සත් ජාතික පක්ෂය කියන්නේ පහුගිය ජාතික ආණ්ඩුව පිහිටුවා ගත්තේ එක්සත් ජාතික ප්‍රමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙවෙයි. එතන මුස්ලිම් කොංග්‍රස්යත් හිටියා. මුස්ලිම් කොංග්‍රසයෙන් එක්සත් ජාතික පෙරමුණට පිටින් ඡන්දෙ ඉල්ලන පාර්ලිමේන්තුවට ආපු එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා, අලි සහිර් මෞලාන මන්ත්‍රීවරයා. එතකොට ඔහුත් මේ කිවිසුමට අත්සන් කරා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එතකොට ජාතික ආණ්ඩුවේ පාර්ශවකරුවෙක්. ඔහු තවමත් ඉන්නවා. එහෙනම් තවමත් තියෙන්නේ ජාතික ආණ්ඩුව. එහෙම වුණොත් පාර්ලිමේන්තුවට යම් යෝජනාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියන විශ්වාසය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. පියසේනගමගේ මන්ත්‍රීවරයා, එච්.එම්. ෆෞසි මන්ත්‍රීවරයා, විජිත් විජේමුනි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක මේ වගේ පිරිසකුත් ඇවිල්ලා ඉන්නවා. ඔවුන්ටත් යම් තනතුරු ලබා දීමේ අවශ්‍යතාවයකුත් තියෙන හින්දා ඒකම 113ක බහුතරය ද්‍රවිඩ සන්ධානයේ නැතුව එක්සත් ජාතික පක්ෂයට පෙන්වා දෙනීමේ උත්සාහයකුත් තියෙනවා. ඒ හින්දා තව පිරිසකුත් එන්න ඉන්නවා කියලා කියනවා. ඒ අයට තනතුරු දීලා මේ ආණ්ඩුව ඉදිරි කාලෙ ගෙන යන්න ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙන නිසා ඇමතිකම් සංඛ්‍යාව 30ට වඩා වැඩි කරගන්න නීතිපතිගේ මතය විමසන්නත් පක්ෂයේ උත්සාහයක ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ. ඒ අනුව එහෙම හැකියාවක් ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. පියසේනගමගේ මන්ත්‍රීවරයා වගේ අය ඍජුව ප්‍රසිද්ධිය සඳහන් කළා තමන්ට කැදෙන තමාසි දුරයක් ලැබිය යුතුමයි කියලා. ඉතින් එහෙම දෙන්න ඕන කියන තැනත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම්ම ඉන්නවා කියලා දැනෙනවා. ඒ හින්දා ඒ පිළිබඳවත් යම් ක්‍රියාමාර්ගයක් ගනීවි. මේක තපික මතය විමසලා ඇමති දුර සංඛ්‍යාව වැඩි කරගෙන ආණ්ඩුව ශක්තිමත් කිරීමේ උත්සාහයක ඔවුන් ඉඳීවි කියලා වර්තමානයේ අපිට දැනෙනවා.
ඔව්, ඒ අතරතුරේදී තවත් තොරතුරක් වාර්තා වෙනවා. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 20ක විතර වගේ පිරිසක් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට යන්නට සූදානමක් තියෙනවා කියලා. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ඇතැම් පිරිස් මේ ජනතාව හමුවේ මේ වේදිකාවලදී සිදු කරන ආමන්ත්‍රණවලදී මේ කතාව කියනවා. මේ සම්බන්ධව තියෙන වටපිටාව කොහොමද?
ඔව්, දැන් සුමන්තිරන් මන්ත්‍රීවරයාත් සඳහන් කළා 20ක පමණ පිරිසක් එන්න ඉන්නවා කියලා. එක්සත් ජාතික පක්ෂයත් ඇතැම් ස්ථානවල කියනවා එවැනි පිරිසක් ඉන්නවා කියලා. ඉතින් ඔව්, එහෙම කණ්ඩායමක පැමිණීමක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය මේ වෙනකොට වහලා තියෙන්නේ. ඒ වහලා තියෙන හේතුවක් යම් පක්ෂයක කණ්ඩායමක් පක්ෂ මුලස්ථානය අත්පත් කර ගැනීම උත්සාහයක ඉන්නවා කියලා අදහසක් තියෙනවා. එතකොට මෙතන පෙන්නන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් එතරම් එකඟ නෑ කියන කාරණේ. මහින්ද සමරසිංහ ඇමතිවරයාගේ නම එවැනි කණ්ඩායම් වල නම් සඳහන් වුණා. පහුගිය දවස්වල ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ආණ්ඩුවට එකතු වෙන්න සහයෝගය දක්වන්න කියලා. ඉතින් මේ සියල්ල අතරේ තව 20ක විතර ප්‍රමාණයක් එනවා කියන අදහසේ තමයි ඔවුන් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දැඩි විශ්වාසයක ඉන්නවා මේ සියලු දෙනා අරගෙන තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඉදිරි කාලේ හදාගන්න පුළුවන් කියලා. නමුත් තනතුරු ලබා දීම සම්බන්ධයෙන් ගැටලුව තමයි තියෙන්නේ. ඒක විසඳුනොත් සමහර විට තැන් පිරිසක් නැවත ආණ්ඩුව සමග එක්වීමේ හැකියාවක් තියෙනවා.
ඔව්, දැන් මනෝජ්, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වසා දැමීම සම්බන්ධවත් විවිධ තොරතුරු වාර්තා වෙනවා. ඇතුළේ අභ්‍යන්තර ගැටුම් හින්දා කියලා වාර්තා වෙනවා. මේ නිවාඩු කාල සීමාව හන්ද වහලා දැම්ම කියන නොයෙකුත් කතන්දර. මොකක්ද මෙහි පසුපස තියෙන සත්‍ය කතාව?
අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් කළා. එස්.පී. දිසානායක මන්ත්‍රීවරයා කිව්වේ ජනාධිපතිතුමත් ලංකාවේ නෑ, දැන් පහුගිය කාලේ යම් ප්‍රශ්න තිබුණා. ඉතින් කට්ටිය වෙහෙසට පත් වෙලා හිටියේ අවුරුද්ද අන්තිම නිවාඩු කාලේ, උත්සව කාලේ ඉඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය වහලා තියෙන්නේ ඒ නිසා කියලා සඳහන් කළා. නමුත් අභ්‍යන්තරයෙන් නැගෙන කතාව තමයි කණ්ඩායමක් පක්ෂීය බලය අල්ලන්නේ අම්මාකාරයකින් උත්සාහ කරනවා කියලා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, එතකොට ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ පිරිසක් මේ උත්සාහයේ ඉන්නවා කියලා ඊයේ දින වෙන විට වාර්තා වෙලා තිනවා.
ඒ පිරිස කවුද කියලා දන්නවද මනෝජ්?
ඔව්, එතන කියවෙනවා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ නම තියෙනවා. ඒත් එක්කම ඔබට මතකයි අර ගුරුවරියක් දනගැස්වීමේ චෝදනාව එල්ල වුණු ආනන්ද සරත් කුමාර කියන පළාත් සභා මන්ත්‍රීවරයා මේ වගේ කණ්ඩායම් පිළිබඳව කියවෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇතැම් ආසනවල මේ කණ්ඩායම ආසන සංවිධායකවරුන් පවා පත් කරගෙන ඉස්සරහට තියෙන ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන වැඩ කරමින් ඉන්නවා කියලත් මේ වන විට වාර්තා වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් මත තමයි පක්ෂ කාර්යාලය වහලා තියෙන්නේ කියලත් තොරතුරු වාර්තා වෙනවා.
ඔව්, ඒ අතරතුරේදී තවත් විශේෂිත තොරතුරු කිහිපයක් වාර්තා වෙනවා මේ තිරේ පිටුපස සිදුවුණු තොරතුරු විදිහට. මා දැක්කනේ ඇත්තම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මේ සම්බන්ධව ඍජුව ප්‍රවෘත්ති පළ කරනු ලැබීම. නමුත් ඇත්තම හොයලා බැලුවොතින් විවිධ තොරතුරු වාර්තා වෙනවා. ඒ තමයි එක්සත් ජනතා නිදහස් සඳහන විධායක සභාවේදී සිදුවුණු කතාන්තර සහ ජනාධිපතිවරයාගේ යම් යම් ප්‍රතිචාර. එක්සත් ජනතා නිදහස් සඳහන විධායක සභාව ගිය අඟහරුවාදා රැස් වුණා. මෙහිදී තිරේ පිටුපස සිදුණු අයේ අපිට වටින් ගොඩින් ආරංචි වෙන තොරතුරු සම්බන්ධව ඇත්ත තත්ත්වය මම ඔබේ විමසා දැනගන්න කැමතියි. මොකක්ද එතනදී සිද්ධ වුණේ?
ඔව්, එක්සත් ජනතා නිදහස් සඳහනේ විධායක සභාව පසුගිය සතියේ මහගමශේකර මාවතේ ජනාධිපතිතුමාගේ බිල නිවසේදී රැස් වුණා. උදෑසනින්ම මේ කටයුතු දාගෙන තිබුණා ජනාධිපතිතුමා පෞද්ගලික සංචාරයක් සඳහා රටින් පිටත් වෙන්න සූදානම් නිසා. එතකොට එහිදී මේ පිරිස එක්කාසු වෙලා සූදානම් වෙනවා. ඉස්සරහට ශක්තිමත් විපක්ෂයක් විදිහට කටයුතු කරන්න පුළුවන් පෙරමුණක් එකතු කර ගැනීමේ අදහස, ඒක යෝජනාවක් විදිහට ජනාධිපතිතුමාම තමයි ඉදිරිපත් කරලා තිබුණේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ ඇතුළු මේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති ප්‍රගතිශීලී බලවේග මේ සියල්ල එකතු කරගෙන නව පෙරමුණක් සකස් කරලා ඉදිරියට යන්න ඕන කියන අදහස ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාගේ අදහස අනුමත කරලා කතා කරලා තියෙනවා. ඔහු කියලා තිබුණේ රට ආරක්ෂා කරගන්න පුළුල් පෙරමුණක් ගොඩනගන්න ඕන, මේ අලුත් පෙරමුණ ගොඩනගන සාකච්ඡාව ඉදිරියට අරගෙන යන කමිටුවකුත් සත් කරලා තිබුණා. නිමල් ශ්‍රීපාල සිල්වා, රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමා, වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේකම්තුමා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්, දිනේෂ් ගුණවර්ධන කියන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවකුත් මේ පත් කරලා තියෙනවා. මේ පැදුම් කරු විදිහට මහින්ද අමරවීර මන්ත්‍රීවරයාව පත් කරලා තියෙනවා. නිමල් සිරිපාල සිල්වා මන්ත්‍රීවරයාත් ඒ විදිහට සදහන් කරලා තියෙන්නේ මේකට තවත් ප්‍රගතිශීලී පෙරමුණක් විදිහට පොදු ජන පෙරමුණ කොහොමද වැඩ කරන්නේ, ස්ථාවරය මොකද්ද කියලා අපි තවම දන්නේ නැහැ. ඒගොල්ලන්ම එකතු කරගෙන අපි මේ ගමන යන්න හදන්න ඕන කියලා නිමල් සිරිපාල සිල්වා මන්ත්‍රීවරයා කියලා තිනෝ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ඒ අදහස අනුමත කරලා කමියුනිටි පක්ෂය, සමසමාජ පක්ෂ වගේ අයත් මේකට එක්කාසු කරගෙන මේ අවශ්‍යතාවය සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමා යම් ආකාරයකින් දෝෂාරෝපණයකුත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් කණ්ඩායම් තැනතැන රැස් වෙලා සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහත්මයාගේ ගෙදර 15 දිනක් විතර එකතු වෙලා යම් සාකච්ඡාවක් කරලා තියෙනවා. එහෙම තැන් තැන් වල කතා කරන්න ඕනේ කියන දෙයක් මෙතනදී කතා කරන්න දැරියට යන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාට එකක් දැඩිව මේ රැස්වීමේ සලහන් කරලා තියෙනවා. හැමදාම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP ආණ්ඩුවේ UNP ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා. තමන්නේ ක්‍රියාමාර්ගය දැන් මේ වෙනකොට අරගෙන තියෙනවා. 113 හදන්න ජනාධිපතිවරයා විදිහට තමන් බාරගත්තේ නැහැ. ඒක බාරගත්තු අයට ඒක කරන්න බැරි වුණා. ඒකට තවන්න කරන්න දෙයක් නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් සමහරව අහනවා රාජපක්ෂ සමයේ චෝදනා තියෙන අයත් එක්ක එකතු වෙච්ච එක වැරදි නේද කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 12කට වෙච්ච වැරදි, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අවුරුදු 3කට වෙච්ච වැරදි, තරාදීකට දාලා බැලුවොත් තරාදී වැඩි බර තියෙන්නේ රනිල්ගේ පැත්තට. මේ සියල්ලම කලකල බලන තමයි තමයි මහින්ද රාජපක්ෂ පාර්ශ්වයත් එකතු කරගෙන මේ ගමන යන්න තීරණය කළේ. ඒක සම්පූර්ණවත් වීම තමයි බාර ගන්නවා. ඒකට විරුද්ධ නොවන කෙනෙකුට යන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. දැඩිව දැනෙන ස්වරයකින් මේ අදහස් දක්වලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වුණේ.
දැන් අපි මේ ළඟට විමසා බලමු මේ පත්තුරු නව ආණ්ඩුවේ එක් එක් අමාත්‍යාංශ යටතට ගැනෙන ආයතන ගැසට් කිරීම සිදු වුණා. ඒ ඊයේ දවසේදී ප්‍රකාශයට පත් වුණා. මේ ආයතන ගැසට් කිරීම සම්බන්ධවත් යම් යම් විවිධ ආරංචි අපිට ලැබෙනවා. ජනාධිපතිවරයාගේ යම් යම් විශේෂිත තීරණ මත තමයි මේ අමාත්‍යාංශ යටතට මේ ආයතන නම් කිරීම සිදු කරලා තියෙනේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙන කියලා. අපි ප්‍රධාන අමාත්‍යාංශ සහ එයට අදාළ ආයතන සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරන්න මෙහිදී කැමැති මනෝජ්.
දැන් ජනාධිපතිතුමා කැබිනට් අමාත්‍යාංශයට අදාළ ආයතන පිළිබඳව ගැසට් එක නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ගොඩක් කැමැතිවරුන්ට අමාත්‍යාංශවල වැඩ බාරගත්තත් වැඩ කිරීමේ යම් ගැටලු තිබුණා. දැන් ඊයේ දවස වෙනකොට ඒක යම් ආකාරයකින් සමනයකට පත් වෙලා කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් ඒත් එක්කම කාර්යයන් ඔවුන් යට තියෙන ආයතන මේ සියල්ල දැක්වෙන ගැසට් වේදන ඉදිරිපත් කරා. ඒ අනුව ජනාධිපතිවරයා දරණ ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 21ක් පවරලා තිනවා. පොලිස් දෙපාර්තමේන්තුවත් ඊට ඇතුළත්. පොලිසිය කලින් නීති හා සාමය වෙනම අමාත්‍යවරයෙක් කරගෙන රංජිත් බතුම් බණ්ඩාර අමාත්‍යවරයාට තිබුණේ. ගිය සතියේකට ඔහුට දැඩි විශ්වාසයක් තිබුණේ ඒක යලිත් තමන්ට ලැබේවි, අමාත්‍ය ධූරයක් ලැබේවි, පොලිස් දෙපාර්තමේන්තුවත් ලැබේවි කියලා. කොමුණක් මේ ගැසට් එක එනකොටත් ඒ බලතල ජනාධිපතිතුමා තියාගෙන තියෙනවා. ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ වගේ ආයතන ජනාධිපතිතුමා සභාගෙන තිබෙනවා. ඒත් එක්කම අග්‍ර අමාත්‍යවරයා විදිහට ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, යෞවන කටයුතු මේකේ අමාත්‍යාංශයට ආයතන 24ක් ඇතුළත් වෙලා තියෙනවා. ජාතික ක්‍රම සම්පාදක දෙපාර්තමේන්තුව, ජන හා සංචාරයකන දෙපාර්තමේන්තුව, ජාතික පරිසේවා සභාවක් තියෙන්නේ අද මැතිවරයාට. ඒත් එක්කම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, ජාතික ආධුනික සහ කර්මාන්ත පුහුණු අධිකාරියේ මේ වගේ ආයතන ඔහු යටතට පත් කරලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන වැඩිම ගණනක් පත් කර ලබා දීලා තියෙන්නේ මංගල සමරවීර ඇමතිවරයා හොබවන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට. සංඛ්‍යාවක් විදිහට 48ක් විදිහට දැක්වෙන්නේ. මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීයයන් දෙපාර්තමේන්තුව, රේකුව, සහභාග්‍ය දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය, නිවාස මූල්‍ය සංවර්ධන බැංකුව, සියලු රාජ්‍ය බැංකු, ඒවායේ පාලිත සහ ආශ්‍රිත සමාගම්, ශ්‍රී ලංකා සුරක්කුම් පත්හා විනිමය කොමිසම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ සියල්ලම අතරේ කවුගේ කාලේ ජනාධිපතිතුමා රාජ්‍ය ගුවන් විදුලි ආයතනය සහ රූපවාහිනී ආයතන කිහිපයක් කොහොසතෝ තියාගනී කියලා කිව්වා. නමුත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාර්ගිකාලය, කොට ඒත්කම ලේක් හවුස් ආයතනය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ සියල්ලම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරලා තියෙනවා. ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා හොබවන රාජ්‍ය ව්‍යවසාය කඳවුරට රටරුමේ සහ මානවර සංවර්ධන අමාත්‍යාංශයට නිශ්චිතව පවරලා තියෙන ආයතන හතරක් විතරයි. කිරියල්ල ඇමතිවරයා පිළිබඳව යම් නොසතුටකින් ඉන්න බව කුටියේ අපිට අහන්න ලැබුණා. ඔහු යටතට තියෙන්නේ පිගන් සංස්ථාව, කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම, සීමා සහිත BCC සමාගම, රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව කියන ආයතන තමයි ඔහු යටතට පවරලා තියෙන්නේ. තිලක් මාරපන ඇමතිවරයා කටයුතු කරන විදේශ කටයුතු අමාත්‍යාංශයට ආයතන තුනක් පවරලා තියෙනවා. ඒ තමයි විදේශගත රාජ්‍ය දූත මණ්ඩල, ලක්ෂ්මන් කදිරගාම ආයතනය සහ ජාතික සමුද්‍ර කටයුතු කාර්ය සභා ලේකම් කාර්යාලය කියන ආයතන ඔහු යටතට පත් කරලා තියෙනවා. රවි කරුණානායක ඇමතිවරයාට විදුලි හා බලශක්ති, ඒත් එක්කම ව්‍යාපාර සංවර්ධන කියන අමාත්‍යාංශයට ආයතන හතක් පවරලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය වගේ මේකේ පාලිත සමාගම්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරමාණුක බලශක්ති මණ්ඩලය මේ ආයතන තමයි ඔහු යටතට පත් කරලා තියෙන්නේ. ඒත් එක්කම රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා කටයුතු කරන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන්ම පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සම්පකාර සංවර්ධන අමාත්‍යාංශය, ඔහුට එතකොට පාරිභෝගික කටයුතු අධිකාරිය ලංකා සතොස, මේ වගේ ආයතන 31ක් ඔහුගේ විෂයට අයිති වෙනවා තියෙනවා. ඒත් එක්කම අපි දැක්කා කලින් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ, අකිල විරාජ් කාර්යව සම්මතතුමා යටතේ, ඒවා මෙවර සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යටතට පත් කරලා තියෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය නියුතු සංස්ථාව සහිත ප්‍රේමදාස ඇමතිතුමා යටතට පත් කරලා තියෙන්නේ. ඔහු නිවාසයේ පිටිනේ ගුණ සංස්කෘතික කටයුතු ඇමතිවරයා විදිහට කටයුතු කරන නිසා මේ ආකාරයෙන් තමයි ආයතන ගැසට් කරලා තියෙන්නේ.
මේලඟට මං කැමති මේ උතුරේ මේ අයහපත් කාලගුණය නිසා ඇතිවුණු ඒ අපදාකාරී වාතාවරණය සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු විමසා බලන්න. කී දෙනෙක් විතර පීඩාවට පත් වෙලා තියෙනවද, සහන කටයුතු සැලසීම් කොහොමද සිද්ධ වෙන්නේ, ඒත් එක්කම ඒ හා සමගාමීව අපිට හෙන අනෙකුත් කතන්දරය තමයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල යුහුසුළු ක්‍රියාමාර්ග නිසා දෙමළ ජනතාවගේ මේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ඉතාමත් මේ යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ දෙමළ පසුබිමක් සහිත දේශපාලන පක්ෂවලින් විවිධ අදහස් අපිට ඇහෙනවා. ඉතින් මේ වගේ සමස්තයක් වශයෙන් ගත්තාම මේ උතුරේ අයහපත් කාලගුණ නිසා ඇතිවුණු තත්වය හා සම්බන්ධව වටපිටාව පිළිබඳව අලුතින්ම දැනගන්න තියෙන්නේ.
ඔව්, උතුරේ ජනතාවගෙන් ආරක්ෂක අංශ ගැන, විවිධ හමුදාව ගැන විශේෂ ප්‍රසාදයක් පැසසුමක් තිබෙන බව දැනගන්න ලැබෙනවා. මොකද ඔවුන් මෙතරම් ගම් වතුරක් ගලලා ඇතැම් දිනවල මිලිමීටර 501 වර්ෂාපතනයක් උතුරට ලැබිලා වැව්බැවි කැඩිලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතන් වෙලා පවුල් 40,000ක් විතර මේකින් පීඩාවට පත් වෙලා තියෙද්දි එකදු ජීවිතයක් හෝ හානි නොවන ලෙස උතුර ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත යථාර්ථයට පත් කරන්න කටයුතු කරා විවිධ හමුදාව. ඒ හින්දා උතුරේ ජනතාව දෙදී ප්‍රසාදයේ සිටිනවා කියලා අපිට දැනගන්න ලැබුණා. නමුත් මේ අතර ඇතැම් දේශපාලන නායකයන් සිදු කරන ප්‍රකාශ නිසා මේවයි අදහස ඒමේ පැත්තේ ගමන් කරනවා අපි දැක්කා. චාර්ල්ස් නිර්මල්නාද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාත් කියලා තිබුණේ අපි කවදාවත් ආරක්ෂක අංශ වලට උතුරෙන් යන්න කියලා කිව්වේ නෑ. පෞද්ගලික ඉඩම්වල රැඳිලා ඉන්න ඒවායින් ඉවත් වෙලා අදාළ ජනතාවට ඉඩම්, හිමියන්ට ඉඩම් ලබා දෙන්න කියලා විතරයි කිව්වේ. උතුරේ ජනතාව අතර ආරක්ෂකංශයෙන් එක ගැන ඔවුන්ගේ විරෝධයක් නැහැ කියලා දෙමළ ජාතික සන්ධානයේ චාර්ල්ස් නිර්මලනාද මන්ත්‍රීවරයා අපිට නමක් විදිහටම සඳහන් කරන්න පුළුවන් වෙන අදහස් දැක්වීමක් කරා. නමුත් උතුරු පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරා. ඔහු කියන්නේ උතුරේ වැසියන්ට ආරක්ෂකංශ උදව් උපකාර කරලා තියෙන්නේ යුධ අපරාධ චෝදනාවලින් නිදහස් වීමට කියලා ඔහු යම් මතයක් දරලා තියෙනවා. දෙමළ ජනතා සන්ධානය ජනතා සහන සංවිධානය නමින් කිලිනොච්චේදී විශේෂ ආයතනයක් පිහිටවපු අවස්ථාවට එක් වෙලා තමයි ඔහු මේ අදහස ඉදිරිපත් කරලා තිබුණේ. ඒදී ඔහු කියන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශයද කරපු මේ ක්‍රියාවට ජාත්‍යන්තර ප්‍රජාව වගේම ජිනීවා මානවීකම් කොමිසමත් රැවටෙන එකක් නැහැ. තවදුරටත් උතුරේ රැඳිලා ඉන්න අරමුණින් ආරක්ෂක අංශ ගම් වතුරෙන් පීඩාවට පත් වෙච්ච ජනතාවට උපකාර කරා කියලා තමයි ඔහු කිව්වේ. සුනාමි දේශනයේ උතුරේ ජනතාව බේරාගත්තේ ආරක්ෂක අංශ නෙමෙයි, තමන්ගේ ජනතාවමයි ඒ බේරා ගැනීම සිද්ධ කරේ. ඒ කාලෙදි රජයට වඩා උතුරේ වැසියන්ට උදව් උපකාර කළේ විදේශ රටවල් වල ඉන්න දෙමළ සංවිධාන කියලා විග්නේශ්වරන් හිටපු මහමැතිවරයා සඳහන් කරලා තිබුණා. අපි දැක්කා හිටපු හමුදාපති දයාරත්නායක මහත්මයා පාර්ශ්වයට ප්‍රකාශයක් කරලා තිබුණා මේ ප්‍රකාශ පිළිබඳව දැඩි අප්‍රසාදයක් පළ කරලා. මේ වගේ අදහස් තියෙන උතුරේ ජනතාවත් ඔවුන්ට සහන ලබා දුන්නු හාඩ්බෝඩ් පෙට්ටිවල ඒ පැකේ ඉරලා ඔවුන්ට ළඟ තියෙන දෙකකින් අඟුරු කෑල්ලකින් හරි වෙනස් ලියන්න පුළුවන් යමකින් ලියලා හමුදාවන්ගේ සහ පොලිසියේ තවදුරටත් සහයෝගය ඔවුන්ට අවශ්‍යයි කියලා කිලිනොච්චිය මුලතිය ප්‍රදේශවල පහුගිය දවස්වල ප්‍රදර්ශනය කරා කියලා අපි දැක්කා. ඒවා ඔවුන් ගහලා තියෙනවා කුඩකලා තැන්වල, සමහර කම්බි වැටවල් වල දවටලා තිබුණා ඔවුන් අතින් ලියලා හාඩ්බෝඩ් වල ප්‍රදර්ශනය කරන මෙවැනි පුවරු. ඉතින් ඒ හින්දා ඔවුන්ගේ යම් ඉක්දිනා ගැනීමක් ආරක්ෂක අංශ වලට ගම් වතුර කාලේ සිද්ධ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක 아무ත්වෙන් ඉක්දිනා ගන්න කරපු වැඩක් නෙවෙයි. මම හිතන්නේ ඔවුන්ගේ ක්‍රියාවෙන් මොප්පු කරලා කිසිම ජීවිතයක් හානි නොවන ආකාරයට ඔවුන්ට ආරක්ෂක අංශ වලට උපරි වැඩ කරන්න ලැබුණා. ඉතින් මේකට දක්වපු ප්‍රතිචාරයක් වෙන්න ඕනේ, මේ ප්‍රතිචාරයේ ජනතාවගෙන් මාපු ප්‍රතිචාරයක් විදිහට.
දැනට කී දෙනෙක් විතර අවතන් වෙලා ඉන්නවා කියලාද වාර්තා වෙන්නේ මනෝජ්?
දැනට වාර්තා වෙන තොරතුරු වලට අනුව පුද්ගලයන් 120,000කට මඳක් වැඩි ප්‍රමාණයක් සංඛ්‍යාත්මකව අවතන් වෙලා තිබෙනවා කියලා ගම් වතුරෙන් ගණන් බලලා තිනවා. ඔවුන් පවුල් 40,000කට ආසන්න පවුල් ප්‍රමාණයක පුද්ගලයන් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.
ඔය මහා දෙමළ ජනතාව ගැන වේදනාවෙන් කතා කරන අයියලා බත් පැකට් එකක් අරගෙන ගියාද ගම් වතුරට අහුවෙච්ච දෙමළ ජනතාව වෙනුවෙන්? ආරක්ෂක හමුදාව හිටියේ නැත්නම් දෙමළ ජනතාවගේ ජීවිත කොතර හානි වෙනවද? අපේ හමුදාව සිංහල හමුදාවලු. හමුදාවේ බහුතරයක් සිංහලය නිසා ඒකට කියනවා අන්තවාදීන් සිංහල හමුදාව. හැබැයි ලංකාවේ බහුතරය සිංහල නිසා ලංකාව සිංහල රටක් කියලා කියන්නේ. එතකොට ඒක සියලු ආගම් සියලු ජාතීන්ට අයිති රටක්. බහු ආගමික බහු ජාතික රටක්. ඇයි හමුදාවට විතරක් සිංහල හමුදාව කියන්නේ?
දැන් උතුරේ තත්ත්වය පිළිබඳව කතා බහ කරපු ඉඳා උතුරට ගිහිල්ලා යම් විශේෂිත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා අදහස් ප්‍රකාශ කරපු සුමන් තිරන් මන්ත්‍රීවරයාගේ ඒ ක්‍රියාකලාපය පිළිබඳවත් විමසා බැලීම වටිනවා මේ අවස්ථාවේදීම. සුමන් තිරන් මන්ත්‍රීවරයා සම්බන්ධව විශේෂිත අවධානයක් සහ කතා බහකුත් තියෙනවා මේ දවස්වල ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී. දැන් මම මුලින්ම දැනගන්න කැමති අර ඔහු උතුරට ගිහිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පළ කරපු අදහස් සම්බන්ධව තියෙන ප්‍රතිචාර සහ ඔහුගේ ක්‍රියාකලාප පිළිබඳව මුලින්ම.
ඔව්, ඔවුන් සඳහන් කරනවා ඉදිරියේදී පෙබරවාරි 4 වෙනිදාට කලින් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා දෙමළ ජාතික සන්ධානය විදිහට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබුම්පත් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙටුම්පත අරගෙන ඉන්න තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරනවා කියලා යාපනය පැවැත්වෙච්චි මාධ්‍ය හමුවකදී තමයි සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා මේ අදහස කිව්වේ. මහින්ද පාර්ශවයේ කිහිප දෙයක් කියලා තියෙනවා. නොවැම්බර් 7 වෙනිදා ගේන්න තිබුණු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙටුම්පත නවත්වන්න තමයි ආණ්ඩුව වෙනසක් සිද්ධ කළේ කියලා. නමුත් ජාතික රජයට සහය දුන්නේ ඒ අරමුණකින් තමන් ඇතුළු කණ්ඩායමේ අරමුණ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා තමන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම කියලා. ඒත් එක්කම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා විවිධ බලයන් පළාත් සභාවලට ලබා දිය යුතුයි කියන අදහස ඔහු ඉදිරිපත් කළා මාධ්‍ය හමුවේදී. එහිදී ඔහු කිව්වේ මේකට මධ්‍යම රජයවත් ආණ්ඩුකාරවරයත් අතපොවන්නේ නැහැ කියන එක ව්‍යවස්ථාවේ සඳහන් වෙලාම තිබිය යුතුයි කියන අදහස ඔහු කිව්වා. උතුරු ජනතාවගේ බලාපොරොත්තුව උතුරු නැගෙනහිර එකතු කරලා එක පළාතක් විදිහට කටයුතු කිරීම තමයි කියන අදහසත් උතුරේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළා. ඉතින් ඔබ කිව්වාගේ සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවිධ චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් සම්බන්ධ මන්ත්‍රීවරයාට වඩා වෙනස් ක්‍රියාකලාපයක වෙනස් හැසිරීමක තමයි සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා ඉන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව වෙනුත් කියනවා. මේ විවේචනය සම්බන්ධ මන්ත්‍රීවරයාට එල්ල වෙන්නේ ඊට ප්‍රතිපක්ෂ නායකවරයා විදිහට, එම ජාතික සන්ධානයේ නායකයා විදිහට සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාට තමයි මේ ඉදිරිපත් වෙන්නේ. අපි මේ වැඩසටහන සාකච්ඡා කරනා වගේ විදේශ අමාත්‍ය තුරේ සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාට ලැබී වගේ අදහස් ප්‍රකාශ කරා. දැන් උතුරු සංවර්ධන අමාත්‍යංශ අගමැතිවරයාට තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔය යාපනය දෙපිච්ච මාධ්‍ය හමුවේදීත් ඔහු කතා කරලා තිබුණා. අග්‍රාමාත්‍යවරයාට තියාගෙන වැඩ කරන එක ඔවුන්ට පහසුයි, තීන්දු තීරණ ගන්න ඒ හැකියාව තියෙන පුද්ගලයා විදිහට කියලා. නමුත් විපක්ෂ කණ්ඩායම චෝදනා කරන්නේ උතුරු සංවර්ධන අමාත්‍යංශ අගමැතිවරයාට තියාගත්තට එහි යම් කටයුතු සඳහා සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා මැදිහත් වෙලා කටයුතු කරනවා කියන චෝදනාවක් විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් කරනවා. ඒත් එක්කම ලක්ෂ්මණ යාප මන්ත්‍රීවරයා පහුගිය බදාදා දවසේ තිබිච්චි මාධ්‍ය හමුවකදී සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපයේ ඍජු විචනයට ලක් කරා ඔහු කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකවරයා විදිහට පිළිගන්න එපා කියලා. සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා යුරෝපා කොමිසමට සායක්සක් ජාතීන්ගේ සංවිධානයට හරි ලිපියක් යවලා තියෙනවා. ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දියටන් කරගෙන යන්න පුළුවන් ඔවුන්ට සහාය ලබා දෙන විපක්ෂ නායකවරයෙක් සහ විපක්ෂ කණ්ඩායමක් පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේක කරලා තියෙන්නේ. නමුත් ඒ රැවටීම් කරන්න මොකක්ද ඔහුට තියෙන අවශ්‍යතාවය කියලා ලක්ෂ්මණ යාප මන්ත්‍රීවරයා ප්‍රශ්න කරා. ඉතින් ඔය අතරේම තමයි පසුගිය බදා දිනේදීම ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා, ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා පළමු වරට ප්‍රකාශ කරේ සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා මෙහෙම බැඟලුවා. ඔහුටත් ට්විට්ටර් පුරවැසියේ භාවයේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමන් නීතිමගින් කටයුතු කරන්න උත්සාහ කරනවා කියලා කිව්වා. මාධ්‍ය ඇහුවේ ඇයි තවමත් ඊට ප්‍රමාද කියලා. ඔහු කිව්වේ උතුරේ සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා නියෝජනය කරන ප්‍රදේශයේම පුද්ගලයෙක් පුරවැසියෙක් ලවා අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නය අරගෙන ඉල්ලයි කටයුතු කරන්න කියලා කිව්වා. යනුව ගීත කුමාරසිංහ මන්ත්‍රීවරයාට වෙච්ච වැඩේ අපි දැක්කා. ඇයට ත්‍රිත්ව පුරවැසි භාවය නිසා මන්ත්‍රී දුරේ ඕ ඇගේ අහිමි වුණා. ඉතින් සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාට ත්‍රිත්ව පුරවැසි භාවය තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් වුණොත් ප්‍රතිපලයේ ප්‍රතිපලයක වෙන්න ඕනේ. කොමුණත් තාම මේ සම්බන්ධයෙන් අදහස මතු කරපු විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව විපක්ෂ කණ්ඩායම් එතන ඉදිරියට ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ග දැනීමේ.
ඔව්, සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාට කියන විදිහට වාර්තා වෙන විදිහට මේ ශ්‍රී ලංකා පුරවැසිභාවයට අමතරව පුරවැසිභාවයේ තියෙන මොන රටේද?
හරියටම කියන්නේ නැහැ. වාර්තා වෙන තොරතුරු අනුව ඉංගලන්තයේ ඔහුට පුරවැසිභාවයක් තියෙනවා වගේ අදහසක් තිබෙනවා. නමුත් ඒක නිශ්චිතව කියලා නැහැ.
මීළඟට තවත් තොරතුරක් පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙමින් තිබුණා. අවස්ථා කීපයකදීම මේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ ක්‍රියාදාමයක් පිළිබඳව. දැන් මෙවැනි වූ මේ ජාතිවාදය, ආගම්වාදය අවුලුවාලීමේ යම් යම් ක්‍රියාදාම පසුගිය කාලවකවානුවේදී සිදු වුණා. එහි ප්‍රතිඵල මේ වෙනකොටත් අපිට වාර්තා වෙනවා. ඒ අතරතුරේදී මේ සිදුවීම යම් කිසි වූ පුද්ගල හෝ කණ්ඩායමකගේ මෙහෙවීමක් මත සිදුවෙන දෙයක්ද නැත්නම් හුදකලා සිදුවීමක්ද? මේ ප්‍රශ්නය තමයි බොහෝ දෙනෙකුට නැගෙන්නේ. මොකක්ද මේ බුදු පිළිම විනාශ කරලීමේ ක්‍රියාදාමයේ පසුපස තියෙන කතාව?
ඔතෙන් මේ මාවනල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගත්තු ප්‍රදේශ කීපයක බුදු පිළිම වලට පුද්ගලයන් හානි කරා කියලා පුද්ගලයන් 7 දෙනෙක් විතර මේ වෙනුවට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් ලබන මාසයේ 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට අරගෙන බුද්ධ ශාසන අමාත්‍යවරයා විදිහට ගාමිණී ජයක්‍රම් පෙරේරා මහත්මයා සදාන් කරපු විදිහට මේ සැකකරුව අන්තවාදී කල්ලේක සමාජිකයන් ඒ වගේම ඔවුන් වෙනත් ආගමික ස්ථානවලටත් හානි සිදු කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි සඳහන් කළේ. මාවනල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරායින් පස්සේ තමයි මේ සැකකරුවන්ව 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. මේ පිරිස සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන නායකයින් සමග තමන් සාකච්ඡා කරා කියලා ජයක්‍රම පෙර ඇමතිවරය බුද්ධ ශාසන ඇමතිවරය විදිහට සඳහන් කළා. මේ පරීක්ෂණ කටයුතු පවත්වන්නත් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් මාවනැල්ල ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා. ඒ බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ජයතික මාවනැල්ල ප්‍රදේශයට පොලිසියත් පොලිස් විශේෂ කාර්ය බලකායත් ආරක්ෂාවට යොදවලා තියෙනවා කියලා සඳහන් කළා. ඒ ප්‍රදේශයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මෙතුමත් බෞද්ධ ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා සමග මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. මේක ඇතැම් ප්‍රදේශවලටත් පැතිර යයිද කියන අදහසක් තියෙනවා. උඩුනුවර පැත්තේ බුද්ධ ප්‍රතිමාවලට නාඳුනන පිරිසක් පහුගිය 27 වෙනිදා යම් හානියක් සිද්ධ කරලා තියෙනවා කියලා කියුණා. යකිනුවර දොඩන්වල නාථ දේවාලය ආසන්නයේ තියෙන විහාර මන්දිරයටත් යම් ආකාරයකින් හානියක් සිද්ධ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මේක දේශපාලන පක්ෂ විවිධ විදියට අර්ථ ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියන්නේ මේ කාරණා පිටුපස දේශපාලන හස්තයක් තියෙනවා, යම් රැල්ලක් අවුලුවන්න විපක්ෂ කණ්ඩායම් කටයුතු කරනවා වගේ අදහසක් තමයි ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයාත් ඒ පිළිබඳව කියලා තිබුණා. මේක රැල්ලක් විදිහට යාම වළක්වා ගැනීම තමයි උත්සාහ කරන්නේ. අපිට මතකයි පහුගිය දවස්වල මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වෙච්ච සිද්ධිය, ඒ හින්දා යම් පිරිසක් අත්අඩංගුවට පත් වුණා, ජාතීන් අතර අරවුලක් බවට පත් වුණා. ඊට මෙහා මේක නවත්ව ගැනීමේ උත්සාහයක නිරත වෙලා ඉන්න බව තමයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවෙත් මාධ්‍යත් මුල් දිනවල ටිකක් පරිස්සම් වුණා කියලා කිව්වොත් හොඳයි මේ සිද්ධි වාර්තා කරලා යම් ගැටුම් ඇති වෙන එක පාලනය කරන්න.
අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ්. 2018 වසරේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ අවසාන වැඩසටහන ගෙනීමට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි නැවතත් ඔබව හමුවන්නේ ලබන වසරේ අලුත් අවුරුද්දේ අලුත් සතියක ජනවාරි මාසේ 7 වෙනිදා. එතෙක් ඔබට බොහොම ස්තුති කියමින් අපි සමුදනා. ඒ වගේම හෙටින් උදාවන 2019 වසර ඔබේ වෘත්තීයමය කටයුතු සියල්ලක්ම සාර්ථක වන සුබම සුබනාව වසරක් වේවා කියලත් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ඔබටත් ඔස්ට්‍රේලියාවෙන් ඉඳලා අපි වහන හැමෝටමත් මේ උදාවන අලුත් අවුරුද්ද හැම බලාපොරොත්තුවක්ම ඉටුවන සාර්ථක අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපිත් සුවපැතුම් එක්කාසු කරනවා. බොහොම ස්තුතියි.
අයිබෝවන්.
අයිබෝවන්.
SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.